සුබ සන්ධ්‍යාවක් වේවා අපේ ආදරණීය දරුව හැමෝටම. සුපුරුදු පරිදි රජරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග සම්බන්ධ වෙන අපි අද දවසේ ඉඳලා ඉදිරියට සෑම අඟහරුවාදා දිනයකම මේ වෙලාවට ඔබ සමග සම්බන්ධ වෙන්නේ 10 ශ්‍රේණියට අදාළ බුද්ධ ධර්මයේ විෂය සාකච්ඡා කරන්න. ඉතින් ඒ අනුව 10 ශ්‍රේණියට අදාළව බුද්ධ ධර්මයේ පෙළපතේ පාඩම් 23ක් තියෙනවා. එතකොට දරුවනේ මෙන්න මේ පාඩම් 23 එකින් එක පියවරෙන් පියවර ඔබ සමග සාකච්ඡා කරන්න ඔබට කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. 10 ශ්‍රේණියේ මේවන විට ඉගෙනුම ලබන ආදරණීය සිසු දරු දැරියන් ඔබටත්, ඒ වගේම 11 ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු සිද්ධ කරන අධ්‍යයන ප්‍රතිසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සූදානම් වන අපේ ආදරණීය සිසු දරු දැරියන් ඔබට වටිනා කියන ඒ වගේම බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය සඳහා සූදානම් ඇති කර ගැනීමට අවශ්‍ය පසුබිම මේ වැඩසටහන තුළින් අපි ලබා දෙන්නට තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් එහෙමනම් අද අපි පළමුවෙන්ම සාකච්ඡා කරමු 10 ශ්‍රේණියට අදාළ පළමුවෙනි බුදු ධර්මයේ පාඩම. මේ පාඩමේ මාතෘකාව තමයි අභියෝග ජයගත් සිදුහත් බෝසතාණන්. අභියෝග ජයගත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මේ පාඩමේ ප්‍රධානම අරමුණ බලාපොරොත්තු වෙන. ඉතින් මේ යටතේ අපි බලාපොරොත්තු වෙන අපේ දරුවන්ට බෝසත් සිරිත පිළිබඳව දැනුම්වත් කරන්න. බෝසත් සිරිත කියලා දෙන්න. ඒක බෝසත් සිරිත කියලා කියනකොට දරුවනේ ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය හඳුන්වන තව නමක් තමයි බුදු සිරිත කියලා කියන්නේ. එතන බෝසත් සිරිත කියලා කියන්නේ බුදු වීමට ප්‍රථමව පාරමී දම් පුරණ අවස්ථාවේ සහ අවසාන ආත්ම භාවයේදී බුදු වීමට ප්‍රථමව කල්ගත කරපු මේ අවස්ථාව සිද්ධාර්ථ කුමාරෝ කාලය අපි හඳුන්වනවා බෝසත් සිරිත ලෙස. එතන මේ පාඩමට අදාළව බෝසත් සිරිත ලෙස අපි ගනු ලබන්නේ එහෙම නැත්නම් අපේ දරුවන්ට අපි කියලා දෙන්නේ ලෞතර බුද්ධත්වයට පත්වීමේ ප්‍රථමව අපේ බෝසතාණන් වහන්සේ පාරමී දම් සම්පූර්ණ කරලා උපත ලබා සිටි දිව්‍ය ලෝකේ. ඒ දිව්‍ය ලෝකේ උපත ලබා සිටින අවස්ථාවේදී අපි දන්නවා දෙවිවරුන්ගේ ආරාධනයක්. කාලෝ යන්තේ මහාවීර උපජ්ජ මාතු කුච්චිය අන්න ඒ ආකාරයට දේව ආරාධනය සිදු කරනවා බෝසත් දෙවියන්ට. දැන් નિયમિત කාලේ පැමිණිලා මනුෂ්‍ය ලෝක උත්පත්ති ලැබලා දෙවියන්ට මිනිසුන්ට යහපත පිණිස උන්ගේ අනුකම්පාවෙන් ඒ බුද්ධත්වය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම නිසා මනුෂ්‍ය ලෝකෙ උත්පත්ති ලබන්නට කියලා. අන්න ඒ දේවාරාධනියෙන් පසුව බෝසතාණන් වහන්සේ නැත්නම් බෝසත් දෙවියෝ පංචමහා විලෝකණය එහෙම නැත්නම් අපි හඳුනා ගන්නවා සුපුරුදු පරිදි පස්මහා බැලුම් බලන. අන්න ඒ පස්මහා බැලුම් බැලීමේ සිට ඇසතු බෝමුලදී වෙසක්පුර පසවත්තක පොහෝ දිනයේදී සම්බුද්ධත්වයට පත්වීම දක්වා මෙන්න මේ කාලපරාසය තුළ සිද්ධාර්ථ කුමාර චරිතය ඒ වගේම අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් අනතුරුව සත්‍ය ගවේෂණය කිරීමේ කාලවකවානුව මෙන්න මේ අවුරුදු 35ක කාලය තමයි අපි මේ පාඩමට අදාළව බෝසත් සිරිත වශයෙන් හඳුනගන්නේ. එතකොට දරුවනේ මෙන්න මේ බෝසත් සිරිතේ සුවිශේෂීව මතු කර ගන්නට ඕන කරුණු කිහිපයක් තිබෙනවා. දැන් අපේ පාඩමේ තේමාව තමයි ඒ බෝසත් සිරිත තුළදී කොහොමද බෝසතාණන් වහන්සේ අභියෝග වලට මුහුණ දෙන්නේ? ඒ මුහුණ දුන්න අභියෝග ජයගත්තේ කොහොමද? එම අභියෝග ජය ගැනීමේදී බෝසතුන් තුළ ඇති කරගත් ගුණාංග මොනවද? මෙන්න මේවා පිළිබඳව මේ පාඩමේදී සාකච්ඡා කරනවා. එතකොට එහෙමනම් අපි පිළිවෙලින් බෝසත් සිරිත සංක්ෂිප්ත වශයෙන් හඳුනා ගනිමු. දෙවිවරුන්ගේ ආරාධනයෙන් පසුව බෝසතාණන් වහන්සේ පස් මහ බැලු, එහෙම නැත්නම් පංච මහ විලෝකණය බලලා සුදුසු ආකාරයට කාලය, දීපය, දේශය, කුලය, මව මෙන්න මේ කියනා වූ කාරණා සියල්ල හොඳට විපරම් කරලා, හොඳට හොයලා බලලා, ඒව දැකලා, ඒ සුදුසු පරිසරයට අනුව කිඹුල්වත් පුරයේ සුද්ධෝදන මහරජතුමාගේ බිසව මහාමායා දේවියගේ කුසේ හටගත්තා. අපි දන්නම ඇසලපුර 15ක පොහොන් දිනයේදී තමයි සිද්ධාර්ථ බෝසතුන් මව් කුස පිළිසිඳ ගන්නේ. අන්න ඒ ආකාරයට මව් කුස පිළිසිඳගෙන මාස 10ක් ඇවෑමෙන් විසක්පුර 15ක පොහොන් දිනයේදී සිද්ධාර්ථ කුමාරයා ලුම්බිනි සල්ුවේදී මෙලව උත්පත්ති ලැබරන. ඉන් අනතුරු ඒ උපත ලැබුව මොහොතේදීම නෙළුම් මල් හතක් උඩ ඇවිදිමින් සිංහනාද පවත්වනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස, සෙට්ඨෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බව. මෙන්න මේ ආකාරයට අභීත සිංහනාද පවත්වලා බෝසතාණන් වහන්සේ බෝසත් ජීවිතය ආරම්භ කරනවා මනුස්ස ලෝකයේ අවසන් ආත්ම භාවය තුලදී. සිද්ධාර්ථ බෝසතුන්ගේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ මව මහමායා දේවිය කලුරිය කරනවා දින හතක් ගත වන විට. ඒ වෙන විට බමුණන් 108 දෙනෙක් රාජමාලිගයට සම්බන්ධ කරවගෙන සිත් මේ අලුත ඉපදුණු කුමරාට සුදුසු නමක් තියෙනවා. එතකොට කුමරාට නම් තැබීමේ මංගල්‍යයට බමුණන් 108 දෙනෙක් පැමිණි බව අපේ දරුවෝ ඔන්න මතක තියාගන්නට ඕන. මේ බමුණන් 108 දෙනාගෙන් කුඩාම වයසින් අඩුම බමුණා විදියට සලකන්නේ කොණ්ඩඤ්ඤ බමුණා. එතකොට මෙන්න මේ බමුණෝ තමන්ගේ මතිමතාන්තර කතාබහ මේවා සියල්ල සිද්ධ කළ අවසානයේදී කොණ්ඩඤ්ඤ බමුණා මූලික කොටගෙන සියලු බමුණන්ගේ එකඟතාවයෙන් අපි දන්නවා ලොවට අර්ථයක් සිද්ධ කරනවා කියන අදහසින් සිද්ධාර්ථ කියන නම මේ බෝසත් කුමරුට තබනු ලබනවා. නම් තැබීමේ උත්සවයෙන් පස්සේ සිද්ධාර්ථ කුමාරයා සමානුකූලව වර්ධනය වෙනවා. ඔය අතරතුරදිම අපිට තව සුවිශේෂ සිදුවීමක් බෝසත් සිරිතේ මතු කරනු ලබනවා. ඒ තමයි සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා විදියට සලකනවා අසිත කියන තවුසා. එතන මේ අසිත තවුසා හඳුන්වන සමනමක් තමයි කාලදේවල තවුසා. කාලදේවල එහෙම නැත්නම් අසිත මේ කියන ධාන ලාභී තවුසා තමන්ගේ ශිෂ්‍යයාට, ශිෂ්‍යයාගේ බිරිඳට නැත්නම් බිසවට දරුවෙක් ඉපදුණු බව ආරංචි වෙලා බ්‍රහ්ම ලෝකේ ඉඳලා සිද්ධෝදන රජතුමාගේ රාජමාලිගාවට පැමිණෙනවා. දැන් මේ පැමිණීම සුවිශේෂී වෙනවා. හේතුව තමයි සුද්ධෝදන රජතුමා තම අලුත ඉපදෙන පුත් කුමරා තමගේ ගුරුවරයාට පෙන්වීම සඳහා ඔසවාගෙන ඇවිල්ලා කියනවා පුත ගුරුදේවයන්ට වැඳ නමස්කාර කරන්න කියලා. මේ වෙලාවේදී සිද්ධාර්ථ කුමාරයාගේ සිරිපතුල පාදය කාලදේවල තවුසගේ නළලේ ජටාවෙහි වදිනවා. ධාන ඵලලාභී කාලදේවල තවුස කල්පනා කරන බලනවා දිවසින් අනාගතයේ දෙස මොකද්ද මේ සිද්ධවීම. එතකොට දකින්නම අනාගතයේ සම්බුද්ධත්වයට පත් වෙන කුමරෙක්. ඒ නිසා කිසි කෙනෙකුන් කිසි කෙනෙකුට ඔහු විසින් වැඳිය යුතු නැහැ. සියලු දෙනා විසින් ඔහුව වන්දනාවට පත් කළ යුතුයි කියන අදහස දන්න නිසා දැකගත්ත නිසා කාලදේවල තවුස ඒ මොහොතේදී සිද්ධාර්ථ කුමාරයාට වන්දනා කරනවා වඳිනවා. මෙන්න මේ මොහොතේ තමයි සුද්ධෝදන රජතුමා තමන්ගේ පුතාට පළමු වර වැඳීම සිද්ධ කරන්නේ. පළමු වර වැඳීම සිද්ධ කරන්නේ. ඊළඟට කාලයත් සමග අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා එන්න එන්න වර්ධනය වෙනවා. ඒ වෙනකොට තව සුවිශේෂී බෝසත් සිරිත සිදුවීමක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. වක්මගුල් උළෙල දවසේදී සිද්ධාර්ථ කුමාරයා පළඟක් බැඳගෙන ආනාපානසති භාවනාව වැඩුව අවස්ථාව. වක්මගුල් උළෙලට සුද්ධෝදන රජතුමා ඇතුළු සියලු පිරිස සම්බන්ධ වෙනවා. කිරිමවවරුන් යටතේ සිද්ධාර්ථ කුමාරයා සිටිනවා. අවසානයේදී කිරිමවවරුන් සිද්ධාර්ථ කුමාරයා සැතපුණාට පස්සේ සීසෑම බලන්නට යනවා. අන්න ඒ වෙලාවේදී දඹගහ මුල සිද්ධාර්ථ කුමාරයා ආනාපානසති භාවනාව වැඩුවා. මෙන්න මේ සිදුවීම දැනගත්ත දැකගත්ත සුද්ධෝදන රජතුමා දෙවෙනි වර තම පුතණුවන්ට වන්දනා කරනවා වඳිනවා. එතකොට සුද්ධෝදන රජතුමාගේ පළමු වරහා දෙවෙනි වර වන්දනය වැඳීම අපේ දරුවෝ ඔන්න ඒ සිදුවීමට අදාළව හඳුනා ගන්නට ඕන. ඒත් එක්කම සිද්ධාර්ථ කුමාරයා ශිල්ප ඉගෙන ගන්නේ සර්වමිත්‍ර බමුණගෙන්. දැන් සර්වමිත්‍ර බමුණ රාජමාලිගයට ගෙනල්ලා සියලු ශිල්ප ශාස්ත්‍ර ආදී ලබලා දෙනවා. ඒත් එක්කම හස්ති ශිල්ප, අස්ත ශිල්ප, ධනු ශිල්ප, ඒ වගේම අසි ශිල්ප මේ සියලුම රාජකුමාරයෙකු විසින් හඳුනාගත යුතු, ඉගෙනගත යුතු, හදාළ යුතු, ප්‍රගුණ කළ යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර මේ සර්වමිත්‍ර බමුණා යටතේ හදාරන සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතය තුළම රඳවා ගැනීමේ අරමුණ ඇතිව සුද්ධෝදන රජතුමා විසින් රම්ය, සුරම්ය, සුභ වශයෙන් මාලිගා තුනක් හදලා දෙනවා. කොහොම හරි අවුරුදු 16ක් ගත වෙන විට සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර සියල්ල නිමා කරලා වැඩිමල් දියටපත් වෙනවා. එහෙම නැත්නම් ශිල්ප ශාස්ත්‍ර හදාරලා නිමාවටපත් වෙනවා. එතකොට අවුරුදු 16 කියලා කියන්නේ විවාහ ජීවිතේ රැඳිල් වීමට නැත්නම් සරණ බන්ධණයට ඇතුළු වීමට සුදුසුම කාලය ලෙස තමයි එදා ಭಾರತීයයන් සැලකුවේ. අන්න ඒ වෙනාවේදී සුද්ධෝදන රජතුමා තම ආසන්න රාජධානිවල සිටින රජවරුන්ට පණිවිඩ සංදේශ යවනවා. විවාහ වීමට සුදුසු වයසේ සිටින තම පුතණුවන් වෙනුවෙන් විවාහ වීමට සුදුසු කුමාරිකාවක් යෝජනා කරන්නට කියලා. සියලුම රජවරු එවන පොදු පණිවිඩය තමයි රාජමාලිගයටම වී සැප සම්පත් පමණක් භුක්ති විඳි කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් හදාරා නැති සිද්ධාර්ථ කුමාරයාට නැත්නම් සිද්ධාර්ථට අපේ දියණියවරු සරණ බන්ධණයට ලක් කරන්නේ නැහැ කියන කාරණේ. අන්න එතනදී සිද්ධාර්ථ කුමාරයා තම පෞරුසත්වයේ විදහා දක්වමින් අපි දන්නවා ශිල්ප දැක්වීමේ පෙළහර සිද්ධ කරනවා. සියලු රජවරු, ඔවුන්ගේ දියණිවරු, ඒ වගේම ඇමති මණ්ඩලය සියලු දෙනා රැස් කරවලා මගුල් උයනේදී සිද්ධාර්ථ කුමාරයා විසින් තමන් ප්‍රගුණ කළ සියලු ශිල්ප ශාස්ත්‍ර රජදරුවන්ට ප්‍රදර්ශනය කරනවා. මෙන්න මේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රදර්ශනය කිරීම සමගම බද්දපච්චාන කුමාරි හෙවත් යසෝදරා දේවිය පෙර සංසාරේ ප්‍රාර්ථනාවට අනුව ඒ වාගේම මෙතනදී සිදු කරන්නට යෙදුණු යෝජනාවට අනුවත් විවාහ වෙනවා සිද්ධාර්ථ කුමාරයා සමග. එතකොට සිද්ධාර්ථ කුමාරයා සහ යසෝදරා දේවිය මේ දෙදෙනා අවුරුදු 13ක්, ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට උපතින් වයස අවුරුදු 29ක් වනතුරු රජසැප සම්පත් භුක්ති විඳිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. මෙන්න මේ අවුරුදු 29කට පස්සේ සිද්ධාර්ථ කුමාරයාට සිටිවිල්ලක් පහළ වෙනවා උයන් සිල් නැරඹීමට යෑම සඳහා. එහෙම නැත්නම් තමන්ගේ මගුල් උයනට ගිහිල්ලා ක්‍රීඩා කිරීමට. අන්න ඒ මගුල් උයනට යෑමට, එහි විවේකී සොයෙන් කල්ගත කරන්නට, කෙලිදෙලෙන් කල්ගත කරන්නට ආසාව ඇතිව සිද්ධාර්ථ කුමාරයා චන්න ඇමතිතුමා සමග අස්තකරත්තෙන් රාජමාලිගයෙන් බැහැර වෙනවා. ඔන්න රාජමාලිගයෙන් බැහැර වෙලා යනකොට අපි දන්නවා සතර පෙර නිමිති ක්‍රමානුකූලව සතියෙන් සතිය දක්නට ලැබෙන්නේ මෙන්න මේ උයන් කෙලි පිණිස යන ගමනේදී. මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳ, පැවිදිරුවා, දරුවනේ, මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳ, පැවිදිරුවා පිළිවෙලින් මෙන්න මේ පෙර නිමිති හතර දකිනවා. මීට පෙර මේවා දැකපු නැති සිද්ධාර්ථ බෝසතුන් තම යහළු චන්නගෙන් අහනවා, චන්න මේ කවුද? ඒ මහල්ලේ. ඇයි මහලු වෙලා ඉන්නේ? අපි හැමෝම මහලු වෙනවා. මේක තමයි ස්වභාවය. අපි හැමෝම මරණයටපත් වෙනවා. අපි හැමෝම ලෙඩ වෙනවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. අන්න මේ තාක්කල් සුද්ධෝදන රජතුමා ඇතුළු පිරිස විසින් තමන්ගෙන් වසන් කරලා තිබුණු මේ ලෝකේ සැබෑ යථාර්ථය මේ පෙර නිමිති ප්‍රධාන තුන දැකීම තුළ සිද්ධාර්ථ කුමාරයා තේරුම් ගන්නවා, හඳුනා ගන්නවා මේ ලෝකේ යථා ස්වභාවය. හතරවෙනි සතියේදී දකින්නේ පැවිදිරුවා. දැන් පැවිදිරුව දැක්කට පස්සේ සිද්ධාර්ථ කුමාරයා චන්නගෙන් නැවත අහනවා, මේ කවුද? ඒ ගිහි ජීවිතය අතහැරන විමුක්තිය පිණිස විමුක්ති මාර්ගය අනුගමනය කරන පැවිද්දෙක් කියලා. මේ සසර දුකින් මිදීමට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන විමුක්තිය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් මාර්ගයකුත් එසේනම් මේ ලෝකයේ තුල තිබෙන බව සිද්ධාර්ථ කුමාරයා මේ පැවිදිරුව දැකීම තුල තේරුම් ගන්නවා. අන්න ඒ අනුව තමයි සිද්ධාර්ථ කුමාරයාගේ සිතට සිතුවිල්ලක් ඇති වෙන්නේ, මේ ජීවිතයෙන්, ගිහි ජීවිතේ මම ගිහි ජීවිතේ අතහැර දාලා මේ විමුක්ති මාර්ගය, විමුක්තිය අවබෝධ කිරීම සඳහා කටයුතු කරන්නට ඕන කියන සිතුවිල්ලම ඇති කරගෙන එදා උයන් කෙලි පිණිස යනවා. උයන් කෙලි පිණිස යන මේ දවසේදී ගිහිල්ලා සුළු වෙලාවක් ඉන්නකොට දූතයෙක්ගේ මාර්ගයෙන් පණිවිඩයක් එනවා. මොකද්ද මේ පණිවිඩය? තමන්ගේ යසෝදරා දේවිය පුත් කුමාරයෙක් බිහි කරපු බව. ගිහිගේ අතහැර දාලා යෑමේ සිටිවිල්ල ඇතිව උයන් කෙළියට ගිය සිද්ධාර්ථ කුමාරයාට සුළු වෙලාවක් යෑමට ප්‍රථමව තව බැඳීමක් ඇති වුණා. රාහුල කුමාරයාගේ උපත සැලවීමත් සමග මුවින් පිට වෙනවා රාහුල ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ කිපදුනා තම බැඳීම තවත් වැඩි වුණා කියන ඒ වචනේ. අන්න ඒ වචනයට අනුව අලුතේ ඉපදෙන කුමාරයාට රාහුල කියන නම තබනු ලබනවා. ඉන් අනතුරුව එදා රාත්‍රියේදී රාජමාලිගයට පැමිණෙන අතරතුරදී දසඳෑ භාගයේදී අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා දැකපු උඩුමහල් තලාවේ හිටපු කිසා ගෞතමිය නිබ්බුත පද කියනවා. නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සෝපිතා, නිබ්බුතානූන සානාරී යස්සායන් ඊ දිසෝපති. මෙන්න මේ නිබ්බුත පද අහල තමන්ගේ ගෙලේ බැඳි මුතුහර කිසා ගෝතමීර තෑගි කරන සිද්ධාර්ථ කුමාරයා එදා රාත්‍රියේදී බොහෝම අවදියෙන් කල්පනාවෙන් මේ කාලය ගත කරනකොට සිද්ධාර්ථ කුමාරයාගේ මනස වික්ෂිප්ත භාවයට පත්වලා ඇතයි කියලා සිතුව නාටිකාංගනාව ගායකයෝ වාදකයෝ සිද්ධාර්ථ කුමාරයා සතුටු කරන්නට විවිධ අභිරූපන එවාගියම නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරනවා. කෙසේ හෝ ඒ සියල්ලෙන් සිත වෙනස් කරගන්නේ නැති සිද්ධාර්ථ කුමාරයා එදා රාත්‍රියේදී ඡන්න ඇමති සමග කන්තකස්සයාගේ පිට නැගී අබිනිෂ්ක්‍රමණය සිද්ධ කරනවා ඇසලපුර පසළොස්වක පොහෝ දිනේ. ඉන් අනතුරුව බෝසත් ජීවිතය ආරම්භ කරනවා කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි සත්‍යේ කුමක්ද කුසලයේ කුමක්ද මෙන්න මේ කියනවා ආර්ය මාර්ගයේ අනුගමනය කරන්නට ලෝකෝත්තර මාර්ගයේ අනුගමනය කරන්නට සිද්ධාර්ථ කුමාරයා ඇසලපුර පසළොස්වක පොහෝ දිනේදී මහා බිනිෂ්ක්‍රමණය සිද්ධ කරනු ලබනවා. මේ ඇසලපොය දවසේ සිදු කරන මේ මහා බිනිෂ්ක්‍රමණය සමග සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි භාවයට පත් වූ උරුවෙල් දනව්වේ සැරිසරනවා. ගුරුවරුන් සොයා යනවා. අපි දන්නවා ගුරුවරුන් තිදෙනෙක් ගාමට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සත්‍ය සොයාගෙන ගිය බව. භග්ගව ආලාර කාලාම උද්දක රාමපුත්ත. භග්ගව ආලාර කාලාම උද්දක රාමපුත්ත. දරුවනේ මෙන්න මේ ගුරුවරුන් වෙත ගිහිල්ලා ඔවුන් ලබලා දෙන දැනුම අරගෙන හැබැයි ඒ තමන් සොයන විමුක්ති මාර්ගයේ නවන බබ වටහා ගත්ත සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව ඒ වෙනකොට භාරතයේ සත්‍ය ගවේෂණීය උදෙසා අනුගමනය කරපු විවිධ ප්‍රතිපදාවන් තිබුණා. අන්න ඒ ප්‍රධානම මාර්ග ප්‍රතිපදා දෙකක් විදිහට ජනප්‍රිය වෙලා තිබුණේ කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිල මතානුයෝගය. එතකොට සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29ක් තිස්සේ කාමසුකල්ලිකානුයෝගය අනුගමනය කළා. රම්මිසුරම්මි සුභමාලිගාවල සැප වින්දා. ඉහෙළම ආහාර පාන ආදිය භුක්ති වින්දා. ඉහෙළම ආභරණ ආදිය ඇඳ පැළඳ. නමුත් ඒ කිසි දෙයකින් තමන්ට යහපත සිද්ධ නොවුන තැන මෙතෙන් පටන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ශරීරයට වැඩියෙන් දුක් දෙමින් අත්තකිල මතාන යෝගයට යොමු වෙනවා. අපි දන්නවා දුෂ්කර ක්‍රියා සමය අවුරුදු 6ක් තිස්සේ මෙන්න මේ දුෂ්කර ක්‍රියාව සිද්ධාර්ථ බෝසතාණන් විසින් සිද්ධ කරනවා විමුක්තිය සෙවීමේ අරමුණින්. මෙන්න මේ කාලය තුළදී අපිට හම්බ වෙනවා සිද්ධාර්ථ බෝසතුන්ට උපස්ථාන කිරීම සඳහා සිටියා පස්වග තවුසු. ඔවුන්නම් කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්තජි. මෙන්න මේ තවුස් ජීවිතයේ ගත කරපු මේ පස් දෙනා දුෂ්කර ක්‍රියා සමයේදී සිද්ධාර්ථ බෝසතුන්ට අප උපස්ථානාදී කළා. පහු කාලයේදී මේ අය පැවිදිභාවයට පත්වීම සමග බුදුසසුනේ ඔවුන් පස්වග මහණුන් ලෙස අපි හඳුනා ගන්නවා. කොහොම හරි දරුවනේ අවුරුදු 6ක් තිස්සේ ශරීරයට නොදෙන තරමට මහා විශාල දුක් කන්දරාවක් දීලා ඒ සියලුම දුක් විඳලත් කිසිදු ප්‍රතිඵලයක් කිසිදු ජයග්‍රහණයක් විමුක්ති මාර්ගයට අවතීර්ණ වීම උදෙසා අවශ්‍ය කරන කිසිදු ධානයක් සමාපත්තියක් ලබා ගැනීමට නොහැකි වුණු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවසානයේදී ඒ දුෂ්කර ක්‍රියාව අතහැර දාලා මැදුම් පිළිවෙත අනුගමනය කරනවා මධ්‍යම ප්‍රතිපදාව. අන්න ඒ මැදුම් පිළිවෙත අනුගමනය කරමින් අත්තකිල මතානියෝගයත් කාමසුකල්ලි කානියෝගයත් අතහැර දාලා සුජාතාවගේ කිරිපිඩු දාණය ලබා ගනිමින් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී මැදියම් රැය වෙනකොට ත්‍රිවිද්‍ය අවබෝධ කරගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වෙනවා. වෙසක් පුර පසළොස්වක පොහොය දිනේදී උතුම් සම්බුද්ධත්වයට පත් වෙනවා. මෙන්න මේ කාලය තුල අපි මේ සාකච්ඡා කරපු බෝසත් සිරිත සුවිශේෂ සිදුවීම් ටික තමයි මේ හඳුනාගත්තේ. දැන් අපි යනවා නැවත පාඩමේ මූලික අරමුණු වෙනුවෙන්. එතකොට මේ බෝසත් චරිතය තුළදී සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මුහුණ දුන්න අභියෝග මොනවාද? දැන් අපිට අභියෝග කියන එක ඕනම ජීවිතයකට ලැබෙන හමු වෙන දෙයක්. එතකොට තමන් ඉදිරි ගමනක් යනකොට අන්න ඒ ගමන නැත්නම් යම් අරමුණක් වෙනුවෙන් යන ගමන අඩාල කිරීමට, ඒ ගමනට බාධා කිරීමට, තමන් බලාපොරොත්තු නොවන ආකාරයට යමකට මුහුණ දෙන්නට සිදු වෙනවා නම් අන්න ඒකට අපි කියනවා අභියෝගයක් කියලා. ඉතින් සිද්ධාර්ථ බෝසතුන් මේ කියන අභියෝග ගණනාවකට බෝසත් සිරිතේදී මුහුණ දෙනවා. දැන් අපි දන්නවා පස්මහා බැලුම් නැත්නම් පංචමහා විලෝකණේ සිදු කරන මොහොතේදී උපත අභියෝගයක් බවට පත් කරගත්ත සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. එතන උපත අභියෝගයක් වුණ නිසානේ තමන් කොහෙද උපදින්නේ? කවුද තමන්ගේ අම්මා? තමන් මොන කාලයේද මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලබන්නේ? මේ ආකාරයට කරුණ සොයන්න ගත්තේ ඒ උපත අභියෝගයක් නිසාමයි. එහෙමනම් සිද්ධාර්ථ බෝසතුන්ගේ උපත අභියෝගයක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒතර මේ උපත සමග සම්බන්ධ වෙන මේ උපත නැමැති අභියෝගය සඳහා මුහුණ දුන්නේ කෙසේද කියන කාරණිය දරුවනේ අපි හඳුනා ගන්නට ඕනේ සිද්ධාර්ථ බෝසත් සිරිත ඇතුළින්. දැන් අපේ ජීවිතවලත් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඇතැම් වෙලාවට අපි අභියෝග වලින් සැලෙනවා. නැතලී ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. අපේ ගමන අඩාල වෙනවා. දැන් හිතන්න සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි එහෙම නැත්නම් වෙනයම් විභාගයක් වෙනුවෙන් පෙනී සිටිනකොට අපි බලාපොරොත්තු නොවන මහා ඛේදවාචකයක් අපේ ජීවිතේට ඇති වුණොත් අර අපේ මූලික අරමුණ ජයග්‍රහයි ගමන අඩාල කරගන්නවා. අනේ ඒක වැඩක් නැහැ. මේ ගමන හොඳයි. මට ඒව කරගන්න විදිහක් නැහැ. මම තනි වෙලා. ඒ නිසා මම ජොබ් එකකට යනවා. මට ඕවට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මේ වාගේ අපේ මනස සෙලවෙමින් අපේ ගමන අඩාල කරගනිමින් අපි වෙනත් මාර්ග විකල්ප තෝරාගෙන අපි අනුගමනය කරන්න පුළුවන් ඕනතරම් අනුගමනය කරපු අවස්ථා තියෙනවා මේ සමාජ මිනිස්සු. හැබැයි සිද්ධාර්ථ බෝසතුන් ඒ අභියෝග වලින් පැනලා ගියේ නැහැ. තමන් මුහුණ දුන්න අභියෝග සාර්ථකව ජයගත්තා. අන්න ඒව තමයි මේ පාඩම තුළදී එකින් එක දැන් කතා කරන්නේ. එතකොට උපත අභියෝගයක් කියලා සඳහන් කළා. දරුවනේ මේ අභියෝගි ජයගත්ත බලන්න හරි ලස්සනට පස්මහා බැලුම් බලලා. පස්මහා බැලුම් බලනවා කියන්නේ මොකද? දැන් අපිට හිතෙනවා හා කාලේ දීපේ දේසේ කුලේ මවහ ඔය කරුණ පහ බැලුවා ඔන්න ඉතින් ඉපදුනා. නෑ. දරුවනේ මේ කරුණ පහ බැලීම මේ පංචමහා විලෝකණයේ සිදු කිරීම කියලා කියන්නේ තමන්ගේ බුද්ධිය තමන්ගේ නුවණ මෙහෙවා විචාර බුද්ධිය ඇති කරගෙන අනාගතය පිළිබඳව හොඳ ගවේෂණයක් සිදු කිරීම හොඳ විපරමක් සිදු කිරීම මතු විපරම පසු විපරම නෙවෙයි මතු විපරමක් සිදු කරනවා අනාගතය ගැන හොයලා බලනවා. එතකොට අන්න ඒ අනාගතය ගැන සොයලා බලනකොට වැදගත් තීන්දුව තීරණ ගන්න බෝසතුන් පංචමහා විලෝකණය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි තමන්ගේ මනුස්ස ලෝකයේ උත්පත්තියට අවශ්‍ය කරන ඒ පසුබිම මේ අනාගතය පිළිබඳ විමසා බැලීමෙන් වැදගත් තීන්දුව තීරණ නිසි පරිදි මනමින් හඳුනාගෙන ඒ අනුව තීරණ ගැනීමෙන් මේ අභියෝගි ජයගත්තේ. එහෙමනම් නුවණ බුද්ධිය මෙහෙවා මේ අභියෝගි ජයගත් ආකාරයෙන් හරිම ලස්සනයි. ඊළඟට අපිට සිද්ධාර්ථ බෝසත්සිරිතේ තව හම්බ වෙනවා අභියෝගයක්. දැන් හිතන්නක මෙහෙම, අම්මා ඊටාම කුඩා කාලයේදී නැති වෙනවා, කලුරිය කරනවා මහමායා දේවිය. දැන් ඒතර අම්මෙක් නැති දරුවෙක් සමාජෙ හැදෙන්නේ කොහොමද? ඒ දරුවා අතරමං වෙනවා. ඇතැම් වෙලාවට ඒ දරුවාගේ අනාගතේම විනාශ වෙනවා. හැබැයි ඉතා කුඩා කාලේ දින කිහිපයකින් අම්මා නැති වුණා වුණාට සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මව බවට ප්‍රජාපති ගෞතමිය පත් වෙනවා. දැන් මේ මව නැතිවීම අභියෝගයක් ලෙස, ඒ ජීවිතයට එල්ලුණු අභියෝගයක් ලෙස අපි ගත්තොත් දරුවනේ, ඒ අභියෝගය ජයගත්තේ කොහොමද? තමන්ට ආසන්න සුදුසුම පිළිතුරට අනුගත වීමෙන්. තමන්ගේ අභියෝගයට සුදුසුම සහ ආසන්නම පිළිතුරක් තියෙනවා. අන්න ඒ පිළිතුරට අනුගත වීමෙන්, ඒ පිළිතුරට යොමු වීමෙන්, එම පිළිතුර බාර ගැනීමෙන් තමයි එම අභියෝගය ජයගත්තේ. එතකොට ජීවිතයේ බලාපොරොත්තු නොවන අවස්ථාවලදී අපිට ඒ වාගේ තීන්දුව තීරණක් ගන්නට වෙනවා. ඉතින් බෝසතුන් එවැනි අවස්ථාවක ඒ අභියෝගය ජයගත්තේ ආසන්න හොඳම විසඳුමට යොමු වීමෙන්. ඒ කියන්නේ හොඳම විසඳුම තමයි ප්‍රජාපති ගෞතමිය සුළුමවසේ සලකා ප්‍රජාපති ගෞතමියගේ පුත්තනතුරේ තමන් හැදී වැඩීම. ඊළඟට ශිල්ප ශාස්ත්‍රය ගැනීම. සිද්ධාර්ථ බෝසත්සිරිතේ සුවිශේෂී අභියෝගයක්. අපි දන්නවා අපි දරුවන්ට මේක අභියෝගයන් ඉගෙන ගන්නවා කියනකොට නේද? පුදුම අභියෝගයක්. දැන් මේ අද ලෝකේ පවතින තත්ත්වයන් මත සමාජය මත ඉගෙන ගැනීම ලොකුම අභියෝගයක් දරුවන්ට. එතකොට සමහර දරුවෝ අධ්‍යාපනය අතහරිනවා. සමහර දරුවෝ එන්න එන්න ආපස්සට යන අවස්ථා තියෙනවා. විකල්ප තෝරගන්න අවස්ථා තියෙනවා. වෙනත් මාර්ග තෝරගන්න අවස්ථා තියෙනවා. අධ්‍යාපනයට සමුදෙනවා. හැබැයි සිද්ධාර්ථ බෝසත්තුන් නැත්නම් සිද්ධාර්ථ කුමාරයා සර්ව මිත්‍ර බමුණගෙන් ඉගෙන ගන්න කාලය තුළදී බලන්න, අනිකුත් සිසු දරු දැරියන් වගේ, එහෙම නැත්නම් අනිකුත් රාජකුමාරවරුන් වගේ, ඒ වගේම ඒ පවතින සමාජයේ ඉගෙන ගන්න අනිකුත් ළමුන් වගේ පොදු අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. තමන්ගේ නිවසටම රාජමාලිගයටම ගුරුවරයා ගෙනල්ලා හුදකලාම ඉගෙන ගැනීමේ ක්‍රමවේදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි තමන් තේරුම් ගත්තා තමන්ගේ ජීවිතයේ මේ සුදුසුම කාලය අධ්‍යාපනය හැදෑරීමට. එතකොට ඉගෙනීම ඉතාම සුළු කාලයක් තුළදී, මොකද අවුරුදු 16 වෙනකොට ඉගෙන ගැනීමට අවශ්‍ය සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන හදාරලා ප්‍රගුණ කරලා නිමා වෙලා අති දක්ෂයෙක් බවට පත් වෙනවා. එතකොට සුළු කාලයක් තුළදී, කෙටි කාලයක් තුළදී තම සියලුම ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම ලොකු අභියෝගයක්. අන්න ඒ අභියෝගය බෝසතාණන් වහන්සේ ජයගත් ආකාරය දරුවනේ ඔයාලගේ පෙළපොතේ දෙවෙනි පිටුවේ උඩම හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. එතකොට ඒ අනුව බැලුවහම කාලසටහනක් අනුව කටයුතු කිරීම, ගුරුවරයාට ඇහුම්කන් දීම, ගුරුවරයාට ගරු කිරීම, ඒ වගේම නිරන්තර අභ්‍යාසයේ යෙදීම, මේ ආදී වශයෙන් ශිෂ්‍යයෙකු විසින් ඉගෙන ගන්න කාලය තුළදී නිරන්තරයෙන් අනිවාර්යෙන් කළ යුතු ක්‍රියාකාරකම්, ඒ සියල්ල බෝසතාණන් වහන්සේ නිසි පරිදි සිද්ධ කරපු නිසා ඒ ඉගෙනීමේ අභියෝගය හරි ලස්සනට ජයගත්තා. ඊළඟට තව සුවිශේෂීම අභියෝගයක් තමයි අපි හඳුනා ගන්නවා මේ පාඩම තුළදී. තමන්ට අවුරුදු 16ක් සම්පූර්ණ වෙනකොට සරණ බන්ධනිය සඳහා කුමාරිකාවක් යෝජනා කරන්න කියලා පණිවිඩ යවනකොට අනික සියලුම රජවරුන් නිකම්ම නිකං ගෙදරට වෙලා කකා බිබී හිටපු මේ සිද්ධාර්ථ කුමාරයාට අපේ දුව දෙන්නේ නැහැ කියන ඒ පණිවිඩය ලබා දීම. එතකොට තමන්ගේ අභිමානියට, තමන්ගේ පෞරුෂත්වයට මේක ලොකු හානියක්. ඒතර මේක තමන්ට ලොකු අභියෝගයක්. තමන් ශිල්ප ශාස්ත්‍රයෙන් ප්‍රගුණ කෙනෙක් නොවේ කියන මේ මතය සමාජගත වෙලා තිබුණේ ඒ වෙනකොට සියලුම රාජ්‍යයන් තුළ. ඉතින් මෙන්න මේ මතය නිවැරදි කරන්න, ඉතින් තමන් ශිල්ප ශාස්ත්‍රවල ප්‍රගුණයෙක් බවට හඳුන්වලා දෙන්න, ඒක සපත කරන්න, ඒක තහවුරු කරන්න සිද්ධාර්ථ කුමාරයාට සිද්ධ වුණා. ඒක තමයි ලොකුම අභියෝගය. අන්න ඒ අභියෝගය නොබියව බාර අරගෙන තම එඩිටර ගතිය, තම පෞරුෂත්වයේ මේ ගුණාංග සියල්ල කැටි කරගෙන සිද්ධාර්ථ කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ප්‍රදර්ශනය කරමින් අභියෝගි ජය ගන්නවා. එතකොට මෙන්න මේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රදර්ශනය කිරීම අර අභියෝගයට දුන නිවැරදිම පිළිතුර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක තම හැකියාව ප්‍රදර්ශනය කිරීම. ඒතර තමන් නූගතෙක් කියලා කියනකොට ඕනම කෙනෙකුට නෑ, තමන් උගතෙක් කියන එක ඒ උගත්කමින් ප්‍රදර්ශනය කරනවා විනා ඔහුන් එක්ක වාද විවාද සිදු කිරීම යෝග්‍ය නැහැ කියන එක අපේ දරුවනුත් ඔන්න හොඳින් මතක තියාගන්නට ඕනේ. ඒතර සිද්ධාර්ථ කුමාරගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශයක්. ඒතර තමන් දැනුමෙන් ශිල්ප ශාස්ත්‍ර වලින් ප්‍රාගුණ්‍ය තිබෙන කෙනෙක් බව තහවුරු කළා සිද්ධාර්ථ කුමාරයා මේ අවස්ථාවේ. ඊළඟ තරණ මංගල්‍ය විවාහය. ඒතර විවාහය සිද්ධ කරේ එක පැත්තකින් තම හැකියාව ප්‍රදර්ශනය කරලා සියලු දෙනාගේම ආශිර්වාදය මත. ඔන්න ඕක සිස ජීවිතේ සුවිශේෂී තව අභියෝගයක් විදිහට සලකන්න ඕනේ. අපේ දරුවනුත් තේරුම් ගන්නට ඕනේ. දැන් ඔබත් මේ වෙනකොට අවුරුදු 15ක වයසේ ඉන්න දරුවෝ. එතකොට සාමාන්‍යයෙන් තරුණ සමාජයේ සිසු දොඩ දෙරියන්ගේ මානසිකත්වයේ විවිධ මේ අරමුණු කරා ගමන් කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතයේ සුවිශේෂී වැදගත්ම සංදිස්ථානයේ කඩයිම තමයි විවාහය කියලා කියන්නේ. සරණ මංගල්‍ය. එතකොට සිද්ධාර්ථ කුමාරයා එම සරණ මංගල්‍යයේ තම පියතුමාගේ, තම සුළුමවගේ, ඒ වගේම ඥාති පිරිසගේ, ඒ වගේම යසෝදරා දේවියගේ අම්මා තාත්තගේ සීල දෙනාගේ ආශිර්වාදයේ මතමයි සිද්ධ කළේ. එතකොට තමන්ට විවාහයට කිසිම කෙනෙක් යෝජනා නොකරනකොට හැබැයි ඒ සීල දෙනාගේ කැමැත්තත් අරගෙන තම විවාහය සිදු කරන්න තරම් සිද්ධාර්ථ කුමාරයා අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්න බව ඔන්න අපි හඳුනා ගන්නට ඕනේ තව කරුණක්. ඊළඟට සතර පෙර නිමිති දැකීම අභියෝගයක් වුණා. තමන් මීට පෙර ඔන දැක්කද? ඒව කොහොමද දැනගන්නේ? ඒව කොහොමද निराකරණය කරගන්නේ? මේ මොනවද? එතකොට මේ සියල්ල අභියෝග ලෙස බාරගත්තු සිද්ධාර්ථ බෝසතුන් බලන්න කුමාරයා තමන් නොදන්න දේ දන්න කෙනෙක්ගෙන් අහලා දැනගත්තා. ඡන්දගෙන් යහන්නේ මේ කවුද, මේ මොකද්ද කරන්නේ, මේ කවුද, ඇයි මෙහෙම වෙන්නේ, අපිටත් එහෙම වෙනවද? අන්න නිහතමානී ගුණාංග ජීවිතේට හුරු පුරුදු කර ගැනීමත් අභියෝග ජය ගැනීමට තව සුවිශේෂී ගුණාංගයක් බව අපි හඳුනා ගන්නට ඕන. එතකොට සිද්ධාර්ථ කුමාරයා තමන් නොදන්නා දේ සතර පෙර නිමිති දැකීම තුළ ලෝක යථාර්ථය තමන් නොදන්නා දේ දන්න කෙනෙක්ගෙන් කරුණු විමසලා දැන ගැනීම, ඒ වගේම ප්‍රශ්න කිරීම. මෙතන තව එකක් තියෙනවා. තමන් නොදන්න දේ දැනගෙන ප්‍රශ්න කරන්න ඕනේ. කාගෙන් අයි අහන්න ඕනේ. ඒතර අන්න ඒ දේ මනවින් සිදු කරලා සිද්ධාර්ථ කුමාරයා එම අභියෝගය ජයගන්න. ඊළඟට බලන්න අබිනිෂ්ක්‍රමණය සිදු කිරීම. තව සුවිශේෂී අභියෝගයක්. එදාම ඉපදුන ආදරණීය පුතා හැරදාලා සාංශාරිකව ප්‍රාර්ථනා කරගෙන ආපු මේ ප්‍රියම්බිකාව යසෝදරා දේවිය අතහැර දාලා කොහොමද තමන් එදා රාත්‍රියේදී මේ ගමන යන්නේ? එතන ඒක ලොකුම අභියෝගයක් වුණා. අන්න ඒ අභියෝගය ජයගත්තේ අනාගතයේ දුරදක්නා නුවණින් දැකලා. ඒ වගේම තමන් මෙතන රැඳී සිටියොත් තමන්ට මේ සුළු පිරිසක් වෙනුවෙන් මේ ලෝකයේ වශයෙන් යහපතක් කරන්න පුළුවන්. හැබැයි තමන් අද දවසේදී මේ ගමන ගිය ස්ථිරසාර යහපත, ස්ථිරසාර සැපත බොහෝ දෙවි මිනිසුන්ට සිද්ධ කරන්න පුළුවන්. එතකොට සුළුලාභේ නෙවෙයි බොහෝයගේ යහපත පිණිස වෙනුවෙන් කටයුතු කිරීම උදෙසා දුරදක්නා නුවණින් යුක්තව තමයි සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය සිද්ධ කළේ ඒ අභියෝගය ජයගත්තු. එතකොට මේ ආකාරයට සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ ජීවිතයේ අභියෝග රාශිය ජය ගන්නවා. ඒ ගුණාංග අතර තව අපි කතා නොකරපු නමුත් අපි හඳුනා ගන්න ඕන ගුණාංග කිහිපයක් තියෙනවා. උත්සාහය, අදිෂ්ඨානීය කැපවීම විචාරපූර්වක අධ්‍යයනය ඒ වගේම පසුවිපරම මේ ආදී ගුණාංගත් ඒ සිද්ධාර්ථ කුමාරගේ චරිතය තුළදී අපි දැක ගන්නවා අභියෝග ජය ගැනීමේදී භාවිත කරපු ආම්පන්න ලෙස භාවිත කරපු ගුණාංග ලෙස හොඳයි එහෙමනම් දරුවනේ මෙන්න මේ ආකාරයට අපේ පාඩමට අදාළව නැවතවරක් අපේ දරුවෝ සිද්ධාර්ථ බෝසතුන් මුහුණ දුන්න අභියෝග හොඳින් තේරුම් ගන්න සිද්ධාර්ථ බෝසතුන් කියන්නේ බුදු වීමට ප්‍රථමව කාලය ගත කරපු කුමාරයා බෝසතාන් වහන්සේගේ චරිතය අන්න ඒ චරිතය තුළදී මුහුණ දුන්න අභියෝග වෙනම හඳුනා ගන්නත් ඒ අභියෝග ජය ගැනීමේදී අනුගමනය කරපු ඒ ගුණාංග ටික වෙනම හඳුනා ගන්නත් ඔබට පුළුවන්කම තිබෙන්නට ඕනේ මේ පාඩම අධ්‍යයනය කරලා නිමා වුණාට පස්සේ ඒත් එක්කම තව මේ බෝසත් ත්‍රිතේ අපි හඳුනා ගන්න සුවිශේෂී කරුණු කිහිපයක් මේ පාඩමට අදාළව මතු කරලා තියෙනවා විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමාරයා සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් මේ ලෝකෙ උත්පත්ති ලැබුවේ ඒකට සාමාන්‍ය මිනිස්සෙකගේ සිතුම් පැතුම් මේ සිද්ධාර්ථ කුමාරයා තුරක් තිබුණා එතකොට අපි හැමෝම දන්නවා සාමාන්‍ය මිනිසෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙනකොට සිතුම් පැතුම් ඒ වගේම අරමුණු බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒ නිසානේ සුද්ධෝදන රජතුමාට උමනාකම තිබුණේ සිද්ධාර්ථ කුමාරයා ශක්තිති රජෙක් බවට පත් කරන්න. නමුත් පෙර ප්‍රාර්ථනාවට අනුව සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරලා ඒත් එක්කම දුෂ්කර්තියාවන් සිදු කරලා ඒ වගේම මැදුම් පිළිවෙත අනුගමනය කරලා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නවා. එතකොට මේ ගමන දුෂ්කර ගමනක්. තමන්ට බලාපොරොත්තු නොවන දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අන්න ඒ වගේ වෙලාවට තමන්ගේ ඉවසීමේ ගුණාංගය ඒ වගේම අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණාංගය මේ අභියෝග ජය ගැනීමට ඇතුළු කරගන්න නැත්නම් ඇති කරගන්නට ඕනි ප්‍රගුණ කරගන්නට ඕනි ගුණාංග ලෙස අපිට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. දැන් මොකද අවුරුදු 6 දුෂ්කප්‍රියා සිද්ධ කළා. හැබැයි එය අතහරින්නට සිද්ධ වෙනවා. එතකොට එකම මාර්ගයේ මේයි සිද්ධාර්ථ කුමාරයා ඒ තුලම රැඳී ඉන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට හොඳම දේ, නිවැරදිම දේ අනුගමනය කරන්න තමන්ගේ බුද්ධිය මෙහෙවන්න තරම් සිද්ධාර්ථ කුමාරයාට හැකියාව තිබුණා. අන්න ඒ ආකාරයට තමයි සිද්ධාර්ථ කුමාරයා තමගේ ජීවිතයේ අභියෝග එකින් එක ජයගත්තේ කියන එක මේ පාඩම තුළදී අපි පොදුවේ හඳුනා ගන්න ඕන කරුණක් කියන එක අමතක කරන්නට එපා. හොඳයි. එහෙමනම් දරුවනේ එතකොට මේ පාඩමට අදාළව අපි සිත් ජීවිතයට ගලප ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. දැන් සිද්ධාර්ථ බෝසතුන්ගේ ජීවිතයේ අභියෝග ජයගත් ආකාරයට සිත් ජීවිතයේ මුහුණ දෙන අභියෝග ජයගත යුත්තේ කෙසේද කියන ප්‍රශ්නය වරින් වර විභාගවලදී නිරන්තරයෙන් අහපු ප්‍රශ්නයක් බවට පත් වුණා. එහෙමනම් සිත් ජීවිතයේ අභියෝග ජය ගැනීමේදී බෝසත් ජීවිතය තුල ඇති කරගත්ත ඒ අභියෝග ජය ගැනීම සඳහා ඇති කරගත් ගුණාංග කොහොමද ගලපගන්නේ? කොහොමද ඒක සම්බන්ධ කරගන්නේ කියන එක හොඳින් වටහාගෙන ලියන්නට අපේ දරුවන්ට පිළිතුරක් වශයෙන් ගොනු කරන්නට හැකියාව තියෙන්න ඕනේ. එහෙමනම් මුලින්ම සිත් ජීවිතයේ අභියෝග හඳුනා ගන්න ඕනේ. එතකොට ඔබගේ සිත් ජීවිතයේ අභියෝග මොනවද? දැන් ඒක අභියෝගයක් වෙන්නට ඕනේ. සමහර වෙලාවට ඕක ප්‍රශ්නයක් කියලා කියාවි, ගැටලුවක් කියලා කියාවි, අර්ථ දක්වාවි. ආ, ඒක ගැටලුවක් නෑ, ඒක ප්‍රශ්නිකුත් නෑ. හැබැයි ඒ ඔබ විසින් පිළිතුර තුලදී ගනු ලබන ඔබ මුහුණ දුන්න අභියෝගය සාමාන්‍ය තමන්ගේ යන ගමන යම් බලපෑමක් සිදු කරන දෙයක් විය යුතුමයි. ඒ කියන්නේ ඉගෙනගෙන ගන්න ක්‍රියාවලිය තුළදී සිත ජීවිතය තුළදී නොසිතූ විරුවාංකාරයට අහඹු ලෙස සිදුවන ක්‍රියාකාරකමක් නම් වඩා සාර්ථකයි. හිතුව මෙහෙම යම් දරුවෙකුගේ මම හෝ පියා බලාපොරොත්තු නොවන ආකාරයට තදබල රෝගී තත්ත්වයකට පත් වුණොත් අර ඔහුගේ ඉගෙනීමට වියපැහැදම් කිරීම සියල්ල අඩාල වෙනවා. අන්න ඒක අභියෝගයක්. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු නොවන ආකාරයට තමන්ට පාසලෙන් ඉවත් වෙන වෙනත් පාසලකට යන්න වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ නරක යහළුවන් ආශ්‍රය නිසා තමන්ට පාසල් ජීවිතයට තුලදී දඬුවම් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක අවුරුද්දක් ආපස්සට එන්න සිද්ධ වෙන්න පුළුවන්. වෙන යම්ෝ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්නට තමන්ට හසු වෙන්නට පුළුවන්. ඒව තමයි අභියෝග. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමන් කොහොමද නැවත තමන්ගේ මූලික අරමුණ ජයග්‍රහණය කරා ගමන සකසගත්තේ? මොනවද ඒ වෙනුවෙන් ඔබ උපයෝගී කරගත්තු ගුණාංග කියන එක ඔබට ලියන්න පුළුවන් නම් ඔබ හරිම සාර්ථක පිළිතුරක් ගොනු කරපු දරුවෙක් වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි දරුවනේ, එහෙමනම් මේ කරපු පාඩම නැත්නම් විස්තර කරපු පාඩම පිළිබඳව පුංචි සමාලෝචනයක් මෙහෙම කරන්නට පුළුවන්. සිද්ධාර්ථ බෝසත් චරිතය අභියෝග රාශියකින් යුක්ත චරිතයක්. ඒ අභියෝග අතර උපත, එමාගේම මව කලුරිය කිරීම, එමාගේම ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම, සතර පෙර නිමිති දැකීම, අභිනිෂ්ක්‍රමණය, එමාගේම පස්තම්ස ප්‍රත්‍යම් අර අවුරුදු 29ක් මං කුව සැප සම්පත් භුක්ති විඳීම, එමාගේම රාහුල කුමාරයා අතහැර දාලා යසෝදරා දේවිය අතහැර දාලා ගිහිගෙයින් ඈත්වීම, අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම, සත්‍ය අවබෝධය සඳහා සත්‍ය සෙවීම සඳහා ගුරුවරුන් සොයා යෑම, මේ සියල්ල අපිට අභියෝග ගණනාවක් ලෙසින් එකින් එක ගන්නට පුළුවන්. ඒ සියලුම අභියෝග සිද්ධාර්ථ බෝසත් චරිතය තුළ හරි ලස්සනට ජයගත්තා. එකකින්වත් නොසෙල්වි. එතකොට පොදුවේ අභියෝග ජය ගැනීමේදී ඒ බෝසත් සිරිත තුළ ඇති කරගත් ගුණාංග ලෙස අදිෂ්ඨානය, ඒ වාගේම බුද්ධිමත් බව, විචාරශීලී බව, ඒ වාගේම බොහෝ දෙනාගේ යහපත පිළිබඳව සැලකිලිමත් වීම, ඒ වගේම එඩිටර බව, ඒ වාගේම තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම, තමන් නිවැරදි මඟ තෝරා ගැනීම, මේ ආදී ගුණාංග එතන ඇතුළු කරගන්න ඇති කරගත්ත ගුණාංග ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම නිරන්තරයෙන් අපි දන්නවා සිද්ධාර්ථ බෝසත් සිරිත සමග කියන ඊළඟ චරිත කතා චරිතය තමයි දේවදත්ත චරිතය. ඉතින් දේවදත්ත කුමාරයා එහෙම නැත්නම් යසෝදරා දේවීගේ සහෝයුරා විදිහට සැලකන මේ දේවදත්තගේ විවිධ අකටයුතු කම් වලට, කෙනෙහිනි කම් වලට මේ සිද්ධාර්ථ කුමාරයාට මුල ඉඳලම මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ කුමාර ජීවිත කාලය තුළදී. හැබැයි ඒ කිසිවකට ඒ බෝසතුන් නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ ගමන වළක්වන්න පුළුවන්කම ලැබුණේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ ගමන අඩාල කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. එතකොට ඒ දේවදත්ත චරිතය ලොකු අභියෝගයක් බවට පත් වුණ අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන් සිද්ධාර්ථ බෝසත් සිරිත තවදුරටත් අධ්‍යයනය කිරීම තුළ. ඒත් එක්කම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ජීවිතය ශිෂ්‍ය අපගේ ජීවිතයට සුවිශේෂී ආදර්ශයක් ගෙන දෙන චරිතයක් බව අපි අමතක කරන්නට හොඳ නැහැ. විශේෂයෙන් ඉගෙන ගන්න දරුවන්ට, අපේ සිසුදරු දෙරියන්ට මේ සිද්ධාර්ථ කුමාරයාගේ අධ්‍යාපන ක්‍රියාවලිය නැත්නම් ඉගෙනීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ කළේ කියන එක ලොකු ආදර්ශයක්. එතකොට අන්නේ ආදර්ශයන් අපි මේ පාඩම තුලදී අපිට ගලප ගන්නට ඕනේ, අපේ ජීවිතයට ගලප ගන්නට ඕන කරුණක් කියන එක අමතක කරන්නට එපා. හොඳයි. ඒත් එක්කම මේ පාඩමත් එක්ක මම බලාපොරොත්තු වෙන අපේ දරුවන්ට මේ පෙළපොතේ 6 වෙනි පිටුවේ තියෙන ගාථාව පිළිබඳ පුංචි අවධානයක් යොමු කරන්න. හේතුව තමයි අපි ගොඩාක් සිසු දරුදරියන් මේ පාලි ගාථා ආදී උච්චාරණය කිරීමේදී පුංචි පුංචි අඩුපාඩු ගන්න තියෙනවා. එතන අපි මේ දේවල් මනමින් උච්චාරණය කරමින් මේ ලියන්න, කියන්න, තේරුම අර්ථ දක්වන්නට අපි පුරුදු වෙන්නට ඕනේ. එතන බෞද්ධ දරුවෝ වශයෙන් විශේෂයෙන්ම මේ දේවල් අපිට අන්තර්ගත කරලා තියෙන්නේ මේවා නිකම්ම අහක දාන්නට නෙවෙයි, මේවා අපිට යම් ප්‍රමාණයකට පුහුණුවක් ලබා ගන්නට ඕන කියන අදහස ඇතිව. ඒ නිසා මේ ගාථාව අපේ දරුවෝ හොඳින් උච්චාරණය කරන්න
ආරභත නිඛමත යුඤ්ජත බුද්ධ සාසනේ ධුනාථ මච්චුනෝ සේනං නලාගාරංව කුඤ්ජරෝ.
අරුණවතී සූත්‍රයේ තියෙන මේ ගාථාවත් කටපාඩම් කරලා ඒකේ අර්ථය බලන්න. ඒ අර්ථය බැලුවහම තේරෙනවා අභියෝග ජය ගන්නකොට කොහොමද මෙන්න මේ ආකාරයට තමයි බටක ඇයකට වෙදි ඇතෙකුසේ තමයි සියල්ල කඩා බිඳලාගෙන තමගේ ගමන යන්නට ඕනේ. ඒකට ශිෂ්‍යව වශයෙන් අපි ඔබ එවාගෙම බෝසතාණන් වහන්සේ තමගේ අරමුණ අමතක කරන්නේ නැතුව හරියට අර බට කැලේට වෙදි ඇතෙකුසේ ඒව කඩාගෙන බිඳගෙන ඉදිරි ගමන ගියාසේ අපි කටයුතු කරන්නට ඕන කියන අදහස මේකෙන් අපිට ගන්නට පුළුවන්. හොඳයි, එහෙමනම් දරුවනේ මේ පාඩම නැවත වරක් හොඳින් අධ්‍යයනය කරලා අපේ දරුවෝ මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න උත්සාහ ගන්න. මම මේ ඔබට ලබලා දෙන ප්‍රශ්නේ මෙන්න මේක. මේකට පිළිතුරු සපයන්න බලන්න කට්ටියම. හොඳයි, එහෙමනම් මෙහෙම. බෝසත් සිරිත ආදර්ශයට ගනිමින් ශිෂ්‍ය ජීවිතයේ එළඹෙන අභියෝග ජයගත හැකි ආකාරය පෙන්වා දෙන්න. ඉතර බෝසත් සිරිත ආදර්ශයට ගනිමින් සිත් ජීවිතයේ අභියෝග ජය ගන්න ආකාරය පෙන්වා දෙන්න. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න උත්සාහ ගන්න. ඒ වගේම පෙළපොතේ තියෙන අභ්‍යාස ක්‍රියාකාරකම් සිද්ධ කරන්න. හොඳයි, එහෙමනම් දරුවෝ අද දවසේ අපි පාඩම මෙතනින් නිමා කරනවා. අපේ දරුවෝ හැමෝටම තෙරුවන් සරණයි.